මේ ළඟට ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මුල් අස්සනේ ගරු මන්ත්‍රීතුමනි, අද දින අපේ සහෝදර මම හිතන්නේ මේ හිටපු පාර්ලිමේන්තුවේ අහිංසකම මන්ත්‍රීවරයා අපොලෝ නරදිශේ මන්ත්‍රීතුමා, අපේ අතුකෝරළ මන්ත්‍රීතුමා, එදා මේ 9 වෙනිදා සිදු වුණ මේ මෙලෙච්ච ක්‍රියාව තුළ අපි අතරින් සමුගන්නට යෙදුණා. අපිට අපේ පිළිබඳවම බොහොම සෝ කනගාටුවය අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම මගේ වගේම ජීවිත පමණක් ඉතුරු වුණු තවත් විශාල පිරිසක් අද මේ පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. අපි දන්නවා මේ වෛරී දේශපාලනය විසින් මේ වපුරන ලද බීජවල ප්‍රතිඵලයක් විදියට තමයි පසුගෙවි 9 වෙනිදා මේ රටේ අපි සියලු දෙනාම අත්විද්දේ. අතීතේ අපි අසා තිබුණේ, දැක තිබුණේ ගිනි තියෙන කපන කොටන මරණ ඒ කැත දේශපාලන සංස්කෘතිය නැවත වරක් අපේ රටේ ඉස්මතු වෙමින් පවතිනවා. අපි එදා බොහොම සමහරක් අය මේ ජනවාරි 9 වෙනිදා ගෝඨා ගම සිද්ධියට මේක ලඝු කරන්න හදනවා. මං හිතන්නේ මෙහෙම ලඝු කිරීම හරි වැරදි. මේ එදා මේ සිදු වුණා, අපි කියන්නේ 9 වෙනිදා ඒ සිදු වුණ සිදුවීම හරි කියන එක. නමුත් මේක ඊට පෙර ඉඳන්ම තාම සැලසුම් සාගත විදියට තමයි මේ සිදුවීම් පවතින්නේ. සරල උදාහරණයක් ගත්තම 4 වෙනිදා අපේ රොෂාන් රණසිංහ සහෝදර අපේ මන්ත්‍රී ඇමතිතුමාගේ නිවසට ඒ ප්‍රහාරය එල්ල කරනවා. ඒ කරා නැත්තම් එතුමා එදා හිටියා නම් එතුමා මරනවා. ඒකම අපේ ගාමිණී ලොකුගේ ඇමතිතුමාලගේ නිවසට ප්‍රහාරය එල්ල කරනවා. මේ විදියට තව කීප දෙනෙක්ගේම නිවස් වලට මේ ආකාර විදියට ප්‍රහාර එල්ල කරනවා. නමුත් අද සමහර කය ලඝු කරන්න හදනවා. 9 වෙනිදා ගෝඨකම සිද්ධිය නිසා තමයි මේ වගේ විශාල රටට හානියක් සිදු වෙන කියන එක. අපේ පාර්ලිමේන්තුවේ 3 වෙනි එකක මේ මන්ත්‍රීවරුන්ට, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට එදා විශාල ආලාභණයක් එක දවසින් එක රාත්‍රිය තුල සැලසුම් සාගතව කරන්න පුළුවන් වෙලා තියෙනවා. එනිසා මේක එදා ගෝඨගමට ගිය පමණින් මෙහෙම සංවිධානාත්මකව රට තුල ක්‍රියාත්මක වෙන්න බෑ. මේක අපි බොහොම පැහැදිලිවම කියන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණත්, පෙරටු ගාමිණුත්, සමග ජනබලයක අපි හැමෝම කියලා කියන්නේ සමහර කොටසුත් එකතු වෙලා තමයි මේ ප්‍රචණ්ඩත්වය සිදු කරේ. මම නම් අපිට අපේ ගේ දොරවල් සියල්ල විනාශ කරලා ඉවරයි. මගේ ව්‍යාපාර අපේ සියල්ල විනාශ වෙලා ඉවරයි. අපි ඒ පිළිබඳව තකෙන්නේ නැහැ. නමුත් මම එක දෙයක් කනගාටු වෙනවා. අපිට මොඩ කතාද? මේ රටේ 30 වසරක යුද්ධය නිමා කරපු ඒ දමාන හිතවාදී රාජ්‍ය නායකයා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ඔව් මේ ප්‍රශ්න අමුවේ ත්‍රිකුණා මලේ ප්‍රදේශයේ ගිහිල්ලා ඒ නාවික හමුදා කඳවුරේ ඔව් ආරක්ෂිතව ඉන්න මොහොතේ ඒ ප්‍රදේශයේ ජනතාව එදා මීට කලින් ජීවත් වුණ කාකකාරය සියලු දෙනාම දන්නවා. බංකර් රොල්ල හිටියේ, රාට කැලේ හිටියේ. එහෙම හිටුම මිනිස්සු එතුමාව ගඩාපි වගේ ඇදලා ඇසුගුල්ලලා මරන්න හදන්න පුළුවන් ජාතියක් නිර්මාණය කරපු ඒ වෛරී දේශපාලනය මේ රට තුළ ස්ථාපනය කරපු පිරිසක් නිර්මාණය කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති සහ පෙරමුණ සහ පෙරටු ගාමි පක්ෂය කියන එක බොහොම කියන්න පැහැදිලිව කියන්න ඕනේ. අපිට පුළුවන්ද අපි බෞද්ධයෙක් විදියට මේ විදියට අනේ මිනිසුන්ට අපිට බත් මතක් කන්න දුන්නා නම් අපි කවදාවත් ඒ වගේ පහහර වැඩ කරන්න යන්නේ නැහැ. ඒ තත්තර වෛරී දේශපාලනය මේක කරලා තියෙනවා. අපි කියන්න ඕනේ, මම නම් මේ ආපු මේ සාමාන්‍ය එදා රැල්ලට ආපු දරුව ගැන තැකෙන්නේ නැහැ. මේකට මූලික වස්තු බීජ විස බීජ මේවා වපුරපු මේවා සැලසුම් සාගත විදියට ආවේ. මොකද මගේ නිවස ගිනි තියන්න ආවේ 3-4 වතාවක් ඇවිල්ලා සොයලා බලලා 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 තමයි ආවේ මේ සමාජ මාධ්‍ය ජාලා තුල මේ වෛරය වැපරුවා ඒ තුලින් තමයි ඒ ඇවිල්ලා මේ ත්‍රස්වාදය මේ බිවිසුණු ප්‍රහාරය කරේ එනිසා අපි හිතන්න එපා මේ හිතන්න එපා මේ දේශපාලනයට මේක පටු දේශපාලනය ලඟු කරන්න එපා අපි 225 දෙනාටම අපි 225 දෙනාටම මේ ඉරණමත් වෙනවා එදා අනත්තං ගඩාපිගේ தත්ත්වය තමයි මේ සියලු දෙනාට අපි සිදුවන සියලු දෙනාට සිදු වෙන්නේ ඒ නිසා අපි මේ අපි ඔක්කොම එකතු වෙන්න ඕන මේ අවස්ථාවේ ඒ නිසා අපි දන්නවා මේ අපේ රටේ ප්‍රශ්න තියෙනවා අපි දන්නවා මිනිසුන්ට ජීවත් වීමේ අරගලයක් තියෙනවා ගෑස් ප්‍රශ්න තියෙනවා ඒ වගේම මේ විදුලිය ප්‍රශ්නයක් තියෙනවා මේ තෙල් මිල ප්‍රශ්නයක් තියෙනවා මේ ආදී විදියට විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා අපි සියලු දෙනා එකතු වෙලා ඒවට විසඳුම් හොයන්න ඕනේ නැත්නම් අද අපි කියන්නේ මෙහෙම ගියොත් අපේ රට කවදාවත් ගොඩ ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා ඒ නිසා අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණට බොහොම පැහැදිලිවම ඔවුන් අද සුදුන වෙන්න හදනවා පාර්ලිමේන්තුව තුල පිටතත් අපේ මේ වීරසිංහ සහෝදරලට ඉස්සල්ලා කියන ඔබම පැහැදිලිව ගමට එන්න අපි බලා ගන්නම් කියලා විජිත හේරත් අද අපි දන්නවා එතුමාගේ ජීවිතත් අනතුරේ දාලා තියෙනවා ඔවුන් මේ වගේම සංවිධානාත්මකව තමයි කරේ මොවුන් මේ වගේ තමයි ගමට අද මෙතන කරන්න බැරි දේ ගම ලව්වා ඔවුන්ට පුරුද්ද තියෙනවා ගමේ ඔවුන්ගේ මිනිස්සු ලව්වා ශාස්ත්‍රවාදී විදියට මෙලචත්වයේ තුලින් ඔවුන්ට ඝාතනය කරන්න අද සැලසුම් කරනවා ඒ නිසා මේ පටු දේශපාලනය මේ වෛරී දේශපාලනය නවත්තන්න ඕනේ දන්නවා අපි ජනතා විමුක්ති පෙරමුණට අද මේ ජනතාවගේ මතය ජනතා ඡන්දයකින් කවදාවත් බලයට එන්න බෑ ඔවුන් සූදානම් වන්නේ මේ වගේ කලා කාකාරී ලෙස මේ ජනතාව බිල්ලට දීලා තරුණයෝ බිල්ලට දීලා ඒ තුලින් බලය වපුරන්න එනිසා අපි සියලු දෙනාම අපි කියන්නේ කයිලේර වේරාණි කියන දේ තමයි අපි බෞද්ධයන් විශ්ේර කියන්නේ ඒ නිසා පරිජනීමේ චේතනාවක් නැහැ හැබැයි නමුත් අපි මේ පාර්ලිමේන්තුවෙන් ගරු කතානායකතුමාගෙන් කියනවා මේ සිද්ධි වලට සම්බන්ධ සියලු දෙනාම අපි නීතියේ ආධිපත්‍යයට අපි ලඟු කරන්න ඕනේ අද නීතිය පිළිබඳ ප්‍රශ්නයක්ත් තියෙනවා අපි දන්නවා ඔබතුමාලා දන්නවද නීතිය කඩා වැටිලා අපි දන්නවා කිමුවුමක් අරින්න බැරි උසාවියක් තිබ්බේ අද සමහරක් පිටුලියෝ නීතිඥයෝ අද උසාවි තුල ඒ විනිතියක් එනකොට ඔවුන්ට දඬුවම් දෙනකොට අත්පුඩි ගාන තැනටපත් වෙලා මේ පිළිබඳව මේක නීතිය ආධිපත්‍ය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මේ නීති ආධිපත්‍ය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් අපිට යම් කිසි දෙයක් වුණා නම් අපිට තියෙන එකම සැනසීම තිබෙන නීතිය ඉදිරියේ විතරයි අද විනිතියන්ට මේ වෙනුවෙන් අද නීතිය විනිතියන් වෙනුවෙන් පේටින්න රාජ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒ නිසා එක මේසයක් උඩට ඇවිල්ලා එක මේසකට ඇවිල්ලා මේ නීති ආධිපත්‍ය පිළිබඳව අපි කතා කළ යුතු පවතිනවා කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරමින් මේ තරහ තිරමක් නොබලා මේ පිළිබඳව සියලු දෙනාටම දඬුවම් ලබා දෙන්න කටයුතු කරන්නයි කියන ඉල්ලීම මම මේ කරනවා
බොහොම ස්තුතියි මේ ළඟට වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තියෙනවා
ඔව් මෙහෙමින් මේ ස්තුතියි ගරු සභාපතිතුමනි අද පාර්ලිමේන්තුව අපි අමතන කොට තාමත් කනගාටුදායක අවස්ථාවක තමයි අපි රටක් හැටියට මුහුණ දීලා තියෙන්නේ අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ආණ්ඩු පක්ෂයේ වුණත් අපිත් එක්ක දේශපාලන වෙනස්කම් තිබුණත් ජීවිතය අහිමි වෙලා තියෙනවා අපේ අමර කීර්ති අතුකෝරාල මැතිතුමා එතුමා බොහොම අහිංසක ඒ වගේම පිරිසිදු දේශපාලනයක් කරපු පුද්ගලයෙක් හැටියට තමයි පොළොන්නරුවේ ජනතාව එතුමා ගැන කියන්නේ එතුමාට අපි නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා මගේ ආගමනුව මෝක්ෂුව ප්‍රාර්ථනා කරනවා ගරු සභාපතිතුමනි අද බොහෝ දෙනා මේ ගෝඨගෝ ගමත් මේ අරගලය ගැනත් කතා කරනවා හැබැයි අපි මේ ගෝඨගෝ ගම එහෙම නැත්නම් මයිනගෝ ගම එහෙම නැත්නම් මේ අරගලය පිළිබඳව කතා කිරීමේදී ප්‍රශ්නේ මුලට යන්නට සිදු වෙනවා අපිට මතක් වෙනවා 2019 ජනාධිපති වර්ණ අවසන් වෙලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වෙනකොට එතුමාගේ මැතිවරණයට සහයෝගය දුන්න එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරපු කෝටිපති ව්‍යාපාරිකයන්ට බදු සහනාධාර දුන්නා වැට් එක අයින් කරා, විත්හෝල්ඩින් අයින් කරා, සුපගේන් ටැක්ස් එක අයින් කරා. මේකත් එක්ක රාජ්‍ය ආදායම කඩාගෙන වැටුණා. රුපියල් බිලියන 2000ක් තිබුණු අයවැය ආදායම රුපියල් බිලියන 1000ක් දක්වා අඩු වුණා. මේ සමගම රටේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න විදියක් නැහැ, රාජ්‍ය ආයතන නඩත්තු කරන්න විදියක් නැහැ. රජය මොකද කරේ? ට්‍රිලියන 3ක් සල්ලි අච්චු ගැහුවා. ගරු සභාපතිතුමනි, මේකත් එක්ක රටේ උද්ධමනය වැඩි වුණා. රටේ උද්ධමනය වැඩි වෙලා රටේ ජනතාව අධික මිලක් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ගෙවන්න සිදු වුණා. ජනතාව දිලිඳු වුණා. ඒ වගේම ඩොලරය කෘතිමව 203ට අල්ලගෙන හිටියා. අපි ඒ අවස්ථාවේදී කිව්වා මේ දේ කරන්න එපා කියලා. හැබැයි එවකට හිටපු රජ මොනවද කරේ? කබ්‍රාල් කියන පුද්ගලයාව ජාතික ලයිස්තුවෙන් ගෙනල්ලා රාජ්‍ය ඇමති වරයා හැටියට මුදල් පත් කරලා එතුමාට දෙන්න ඕන වරදාන වරප්‍රසාද සියල්ලක්ම ලබා දුන්නා. ඊට පස්සේ එතුමාව මහ බැංකුවේ අධිපති කරා. කැබිනට් ඇමතිවරයෙක්ගේ තනතුරු අට අවශ්‍ය කරන වරදාන සියල්ලක්ම ඔහුට ලබා දුන්නා. ඔහුගේ විශේෂයෙන් විශ්‍රාම වැටු මේ සියල්ලම කෝටි ගණනක මුදල් ඔහුට ලබා දුන්නා. රටේ ආර්ථිකය ගැන බැලුවේ නැහැ. ඒකත් එක්ක රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. විශේෂයෙන්ම ගොවීන්ට පොහොර ටික දුන්නේ නැහැ. ගොවීන්ට පොහොර ටික දෙන්නේ නැති වුණාම ගරු සභාපතිතුමනි, මේ රටේ කෘෂි කර්මාන්තය කඩාගෙන වැටුණා. මේ රටේ කෘෂි කර්මාන්තය කඩාගෙන වැටෙනකොට ආහාර නිෂ්පාදනය කඩාගෙන වැටුණා. ආහාර නිෂ්පාදනය කඩාගෙන වැටෙනකොට ගරු සභාපතිතුමනි මතක තියාගන්න, විශේෂයෙන්ම ආහාර මිල ඉහළ ගියා. රුපියල් 80ට තිබුණු හාල් එක දැන් කිලෝවක් ගන්න බෑ රුපියල් 200ටවත්. පාන් ගෙඩියක් 170යි 180ට වැඩි වුණා. මේ ආකාරයේ මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වුණා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි, මේ රටේ භාණ්ඩ හිඟයක් නිර්මාණය වුණා. මේ භාණ්ඩ හිඟයත් එක්ක ගෑස් ටික නැ, ඩීසල් ටික නැ, පෙට්‍රල් ටික නැ, කිරිපිටි ටික නැ, සීනි ටික නැ, තෙල් ටික නැ, විදුලිය නැ. රටේ ජනතාව දැඩි පීඩනයකට ගරු සභාපතිතුමනි ලක් වුණා. මේ පීඩනයත් එක්ක රුපියල් 40,000ක් එහෙම නැත්නම් 20,000ක් ගත්ත පුද්ගලයෙක් ඒ තමන්ගේ ජීවන රටාව ඒ ආකාරයෙන් ගෙනියන්න ආවම වශයෙන් රුපියල් 50,000 60,000 ආදායමක් ලබන්න සිදු වුණා. මේකත් එක්ක මේ රටේ අහිංසක මිනිස්සු මහා පාරට බහින්න ඔන්න මෙන්න තිබුණු අවස්ථාවක තමයි අපි පැහැදිලිව විපක්ෂය හැටියට කිව්වේ මේ ප්‍රශ්නෙට, මේ ආර්ථික ගැටලුවට විසඳුමක් හොයන්න කියලා. හැබැයි මේ අය මොකද කරේ? රටේ අපි ඩොලර් බිලියන 7.5ක සංචිතයක් දුන්න සල්ලි ටික රටේ ණය ගෙවන්න කටයුතු කරා. ලංකා ඉතිහාසයේ කිසිම රජයක් තමන්ගේ විදේශ සංචිත වලින් රටේ ණය ගෙවලා තිබුණේ නැහැ ගරු සභාපතිතුමනි. ඒ විදිහට මේ රටේ විදේශ විනිමය අවභාවිතා කරා. ඒකත් එක්ක තමයි නැවත වතාවක් ඩොලරය එක පාට අතෑරියේ. ඒත් සමග මේ රටේ තවත් විදේශ විනිමය අපේ රටට එන්න තිබුණ එක නැති වුණා. රටේ දේශපාලන අස්ථාවරතාවයක් ඇති වුණා. මේ රටේ දේශපාලන අස්ථාවරය නිසා මේ රටට ආයෝජකයා වෙන්නේ නැහැ. මේ රටේ මුදල් ආයෝජනය කරන්න මිනිස්සු බය වුණා, විදේශිකයෝ බය වුණා ගරු සභාපතිතුමනි. මේ පීඩනේ රටේ ජනතාවට දරා ගන්න බෑ. ගෙදර යනකොට බිරිඳ කියනවා ගෑස් ටික නැහැ, දරුවෝ කියනවා පාඩම් කරන්න විදුලිය නැහැ, මිනිස්සුන්ට වැඩට යන්න බයිසිකලයට පෙට්‍රල් ටික නැහැ. මේ පීඩනෙත් එක්ක තමයි මේ ගෝඨ ගම කියන කන්සෙප්ට් එක නිර්මාණය වුණේ. මේ ස්වාධීන අපක්ෂපාතී පිරිසක් ගිහිල්ලා මේ අරගලය ගරු සභාපතිතුමනි පටන් ගත්තා. හැබැයි අපිට මතකයි මැයි 9 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයේ ජනතාව කැඳවලා, මම විශ්වාස කරන ඒ වෙලාවේ එතුමා යම් ආකාරයෙන් අග්‍රාමාත්‍ය ධූරය අතහැරලා යන්න තමයි කටයුතු කරන්න එදිරිලා තිබුණේ. යම් පිරිසක් එතුමාට කිව්වා නෑ, ඔබතුමා අතාරින්න එපා, ඔබතුමාට ශක්තිය අපි දෙනවා කියලා. ඒත් එක්කම මේ පිරිසව යම් ආකාරයේ දේශපාලන වශයෙන් හැසිරෙව්වා ගිහිල්ලා මයිලගමටත් ගෝඨගමටත් ගහන්න. මේකත් එක්ක තමයි මේ අරගලය තවත් පැත්තකට යන්න පටන් ගත්තේ. මම ඒ වෙලාවේ හිටියේ විපක්ෂ නායක කාර්යාලේ. අපි දැක්කා ජංගම දුරකථනයේ, Facebook එකෙන්, සමාජ මාධ්‍යයෙන් මේ අහිංසක පිරිසට අල්ලන් ගහනවා. ගහනකොට අපි මොකද කරේ? අපි එතකන් ගරු සභාපතිතුමනි දේශපාලන පක්ෂයක් හැටියට මේ ජනතාවගේ ඉල්ලීම වෙලා තිබේ දේශපාලක් නිසා දේශපාලන පක්ෂ මෙතෙන්ට එන්න එපා කියලා. ඒ ගෞරවය තියලා අපි පැත්තකට ලහිටියා. හැබැයි මේ මිනිස්සුන්ට ගහනකොට අපේ පක්ෂ නායකතුමා පැහැදිලිව
ප්‍රතිඥාවක් දීලා තිබුණා. මේයි පළවෙනිදා අපි දන්නවා මේ ගෝඨ ගමටත් මයින ගමටත් ගහන්න සැලැස්මක් තියෙනවා. එහෙම කරොත් අපි මේකට ඉදිරිපත් වෙනවා කියලා එතුමා ප්‍රතිඥාවක් දීලා තිබා. ඒ අනුව තමයි ගරු සජි ප්‍රේමදාස මැතිතුමා වහාම ක්‍රියාත්මක වෙන පරිදි එතෙන්ට යන්න කටයුතු කරේ. අපි හැංගිලා පිටිපස්ස දොරෙන් නෙමෙයි ගියේ. අපි ඉස්සරහා දොරෙන් ගියේ. මම එතුමත් එක්ක හිටියා. හැබැයි යම් මැරයෝ ටිකක් අපිට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරා. ඒ වෙලාවේ හවුනා නම් ගහලා මරනවා. මේක තමයි ගරු සභාපතිතුමනි ඇත්ත. හැබැයි මතක තියාගන්න අපි දන්නවා ගැහුවේ කවුද කියලා. එයාගේ ඡායාරූප තියෙනවා. එයාගේ වීඩියෝ පට තියෙනවා. මේ රටේ පොලිසියට වගකීමක් තියෙනවා. එයා අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ පැහැදිලිව මේකත් එක්ක කුපිත වෙලා මුළු මහත් රටම ගිනිගත්ත ගරු සභාපතිතුමනි, මේ පුද්ගලයන් ඔබතුමාගේ ගේ ඇතුළු දේශපාලකින් ගෙවල් ගිනි තිබ්බා. ඒ වගේම දේපල ගිනි තිබ්බා. යාන වාහන ගිනි තිබ්බා. මතක තියාගන්න මේ කිසිම දෙයක් සමගි ජන බලවේගය හැටියට අපි අනුමත කරන්නේ නැහැ. අපේ මහලේකම්තුමා පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා. සමගි ජන බලවේගයේ යම් කිසි පුද්ගලෙක් මේ කඩාකා කප්පල්කාරී ක්‍රියාදාමයන් වලට එක්කවලා තියෙනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරනවා කියලා, පක්ෂය තුල නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඒ වගේම මේ අරගලේදී අපි දැක්කා යම් කිසි පිරිසක් කියනවා 225 මෙපා කියලා. ප්‍රශ්නයක් නැහැ. මේ 225 එපා නම් අලුත් 225ක් පත් කරගන්න. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල මැතිවරණයක් තියන්, ඒ මැතිවරණයට මූණ දෙන්න ඕගොල්ලන්ට පුළුවන්. මේ මැතිවරණයට මූණ දෙන්න ජනතාවගේ ප්‍රසාදයෙන් පාර්ලිමේන්තුවට එන්න. පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන පාර්ලිමේන්තුව තුල මේ රටට අවශ්‍ය කරන සේවය කරන්න. කවුරු හරි කියනවා නම් අවුරුදු 77ක් 74ක් මේ රටේ කිසිම සංවර්ධන ව්‍යාපෘති කරේ නැහැ, මේ රටේ දේශපාලකණින් හොරකම් විතරයි කරේ කියලා. ඒක අපිට විශ්වාස කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අපිට මතක් වෙනවා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගෙවල් හදලා දීලා, ගම්මුදාව උදා ගම්මාන හදලා. ඒ වගේම අපේ රටේ ගාමිණී දිසානායක මැතිතුමාලා මේ රටට විදුලිය ලබා දීලා, මේ රටේ මහපොළ ශිෂ්‍යාධාර වැඩසටහන ආරම්භ කළා, යහපාලනය ඔස්සේ පඩි වැඩි කරලා රැකියාව ලබා දීලා මේ රටට අවශ්‍ය කරන වැඩ සටහන් කරා. හැබැයි අපි පිළිගන්නවා දූෂිත දේශපාලකයන් ඉන්නවා, දූෂිත නිලධාරීන් ඉන්නවා. හැබැයි ඒ වගේම මේ දූෂිත දේශපාලකයන්, දූෂිත නිලධාරීන් වගේම දූෂිත ඡන්දදායකයන්ුත් ඉන්නවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා දූෂණයෙන් වංචාවෙන් තොර සමාජයක් ගොඩනගන්න. ඒකට තමයි අපි වගේ දේශපාලකයන් මේකට ඇවිල්ලා තියෙන්නේ. මම වෛද්‍යවරයෙක්, මගේ පියා වෛද්‍යවරයෙක්. අපි හොරකම් කළා, වංචා කළා, දූෂණය කළා නෑ ගරු සභාපතිතුමනි. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට සඳහා මේ රටට ආදරය කරන පිරිස්, අපි දන්නවා මේ දේශපාලනය කියන්නේ මඩ වගුරුවක්. හැබැයි මේ මඩ වගුරුවට බැහැලා මේක සුද්ධ කරලා මේ රට ගොඩ ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙතන ආරම්භ වෙච්ච මේ දේශපාලන මේ අර්බුදයත් එක්ක සමගි ජන බලවේගය හැටියට අපි කුමන්ත්‍රණ කරේ නෑ. අපිට ජනාධිපතිවරයා ආරාධනා කරා ආණ්ඩුවක් නිර්මාණය කරන්න අගමැති ධූරය බාර ගන්න කියලා. අපි ඒක ප්‍රතික්ෂේප කරා. අපි යෝජනා හතරක් දුන්නා. ඒ යෝජනා හතරෙන් ගරු සභාපතිතුමනි පළවෙනි යෝජනාව තමයි ගරු ජනාධිපතිතුමා යම් කිසි කාලයකදී ඉල්ලාසිය යුතුයි. මොකද මේ රටේ මේ ගෝල්ෆේස් අරගලේ පළවෙනි තේමාව තමයි ගෝටාබේ ගෝහොම් කියලා. ගෝටා ගෝහොම් කියලා. එහෙමනම් අපි මේ යෝජනාව බාරගත්තේ නැහැ. හැබැයි අපේ හිටපු නායකතුමා රන් වික්‍රමසිංහ වැත්තුමා අගමැති ධූරය බාරගත්තා. සමගි ජන බලවේගය සජි ප්‍රේමදාස මැතිතුමත් ලිඛිතව එතුමාට ලබා දුන්නා ප්‍රතිඥාවක්. ඒ තමයි ඔබ තමුන්නාන්සේලා කරන හොඳ කාරණාවලදී අපි අපේ සහයෝගය ලබා දෙනවා කියලා. නමුත් මොකද්ද වුනේ? අපි මේ රජයට අපේ සහයෝගය හොඳ දේවල් වලට සහයෝගය ලබා දෙනවා කියද්දි බෙහෙත් ටික ඕන කියනකොට හුස්ම ව්‍යාපෘතිය යටතේ වැඩසටහන යටතේ අපි ලබා දෙනවා කියද්දි ගරු සභාපතිතුමනි මුදලට මන්ත්‍රීවරු බිලිබා ගැනීම නැවත වතාවක් ආරම්භ කළා. 113 හදාගන්න බැරුව නැවත වතාවක් අපේ රටේ දේශපාලඥයව 225 එපා කරන තත්ත්වයට රටේ ජනතාවට පෙන්වන්න නැවත වතාවක් මේ අය කටයුතු කරා. ඒක තමයි වරදාන වරප්‍රසාද වලට මුදල් වලට විකිණෙන මන්ත්‍රීවරු තාමත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන එක නැවත වතාවක් ඔප්පු කරලා පෙන්වුවා ගරු සභාපතිතුමනි. සර් ෆේල් කියපු අය දැන් සර් ගාවට ගිහිල්ලා තියෙනවා. අපි අහනවා එදා පාස්කු ප්‍රහාරයට කරේ සර් කියපු හරිලා අද කොහමද සර් ගෙන් ගිහිල්ලා බාරගන්නේ ඇමතිකම් කියන එක අපි අහනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා පැහැදිලිව අපි මේ රටට කියනවා මේ රටේ ජනතාවගේ ආදරයෙන් පත්වෙච්ච ප්‍රධාන විපක්ෂය තමයි සමගි ජන බලවේගය. අපි සමගි ජන බලවේගය කැඩෙන්න දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා වටවන්න දෙන්නේ නැහැ. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ශක්තිමත් මේ රට ගොඩ නැගීම සඳහා විපක්ෂයේ හැටියට විපක්ෂයේ කාර්යභාරය මේ රට වෙනුවෙන් අපි කරනවා කියන එක මේ අවස්ථාවේදී ගරු සභාපතිතුමනි මතක් කර දෙනවා. අපිට හෘද සාක්ෂියක් තියෙනවා. ඒ හෘද සාක්ෂිය තමයි අපිට ඡන්ද දුන්න අපේ අහිංසක ඡන්දදායකයා වෙනුවෙන් පෙනී සිටීම. එහෙම නැතුව ඩයන කරපු දේ අනිත් අය කරනකම් බලාගෙන ඉන්න පිරිසක් නෙමෙයි අපිට කොන්දක් තියෙනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. අපේ අහිංසක පාක්ෂිකයෝ එදා දහසක් බලාපොරොත්තු තියාගෙන තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ රටේ බලය ලබා ගැනීම සඳහා ඡන්ද ලබා දුන්නේ. ඒ වගේම සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වලා එනකොට අපිත් එක්ක අපේ පාක්ෂිකයෝ ආවේ අපේ නායකතුමා සජබේ කණ්ඩායමත් මේ රට නැවත වතාවක් ශක්තිමත් කරයි කියලා. හැබැයි ගරු සභාපතිතුමනි අපිට විපක්ෂයට ඇවිල්ලා ඒ දේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන අනාගතයේ මේ රටේ වගකීම බාර ගන්න ප්‍රධාන පක්ෂය හැටියට අපි විපක්ෂයේ ඉඳන් මේ රටට අවශ්‍ය කරන හොඳ තීන්දුව තීරණ ගැනීම සඳහා අපේ උපරිම සහයෝගය ලබා දෙනවා කියමින් ඔබතුමාට මට කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු සුමිත් උඩුකුමර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දවසේ මේ විවාදය පවත්වන මොහොතේ අපිට සිහි වෙනවා අපිත් එක්ක නවක මන්ත්‍රීවරයෙක් හිට පැමිණි පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුගෝරළ මැතිතුමා. එතුමා ඉතාම සාහසික විදිහට ඝාතනයට ලක් වුණා. අපිත් එක්ක බොහොම සුවදශීලී මිත්‍රයෙක් හැටියටත් බොහොම නිහතමානී දේශපාලඥයෙක් හැටියටත් කටයුතු එතුමාගේ ඒ ඝාතනය සම්බන්ධයෙන් අපි ඉතාම ශෝකයට පත් වුණා. ඒ වගේම එතුමාට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඒ වගේම ඒ දවසේ ඇතිවුණු තත්ත්වයත් ඉන් පසු ඇතිවුණු තත්ත්වයත් සම්බන්ධයෙන් විවාදයට ගන්න මේ මොහොතේ විශේෂයෙන් මතක් කරන්න ඕන. නවවෙනිදා සිද්ධියෙන් පසුව 10වෙනිදා හවස්වරුවේ මගේ නිවසත් ඒ වගේ මගේ කාර්යාලය සහිත නිවසත් මගේ අනිකුත් දේපලත් වාහන ඒ වගේම මගේ මිත්‍රයන්ගේ අපේ දේශපාලන හිතවතුන්ගේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ලාගේ මන්ත්‍රීතුමන්ලාගේ ගෙවල් දේපල මුළු මුළුම විනාශ කෙරුවා. මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි අපි දේශපාලන වශයෙන් ඉතාම පුංචි තැනින් ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනය ආරම්භ කරපු කෙනෙක් හැටියට මම මුලින්ම 2006 එක්සත් ජාතික පක්ෂයේ අපේ වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා ඒ මැතිවරණයේදී අපේ කණ්ඩායමේ වැඩිම මනාපගත් අපේක්ෂක හැටියට විපක්ෂ නායකතුමාට පත් වෙලා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා ඒත් ප්‍රාදේශීය සභාවේ වැඩිම මනාප පක්ෂ ભેදිකින් තොරව අරගෙන ප්‍රාදේශීය සභාවේ සභාපතිත්වයට පත් වෙලා ඉන් අනතුරුව 2018 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපි මැතිවරණ ඉදිරිපත් කළ වැඩිම ප්‍රතිශතය ලබාගත් අපේක්ෂකය හැටියට නැවතවරත් සභාපති ධුරේ පත් වෙලා මගේ දේශපාලන ජීවිතේ අපි බොහොම නිහතමානීව ජනතාව අතරින් ජනතාවගේ වැඩි කැමැත්තෙන් තනතුරු ලබාගෙන දේශපාලන ඉදිරියට කරන් ආපු කෙනෙක් හැටියට අපි කරපු ජනතා සේවය දැකලා පහුගිය මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රාදේශීය සභාවක සභාපතිවරේ පාර්ලිමේන්තුවට ආව නම් ඒ පළවෙනි අවස්ථාව හැටියට මාව ජයග්‍රහණය කරන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව පක්ෂ ભેදකින් තොරව අපට අවශ්‍ය සහයෝගය දීලා අපිව ජයග්‍රහණය කරා. ඒ අපේ බොහොම නිවැරදි දේශපාලන ගමන දැකලා මම මතක් කරන්න කැමතියි අපි මේ දේපල ඒ වගේම අපේ ශක්තිමත්ව අපි ගොඩනැගුණේ අපි බොහොම ව්‍යාපාර පවුලකින් ආපු කෙනෙක් හැටියට අපි දෙමාපියෝ ලබා දුන්නේ ව්‍යාපාර එක්ක ගොඩනැගිලා බොහොම ශක්තිමත්ව ඒ කටයුතු කරගෙන ඉස්සරහට ඇද්දී අපි සමාජ සේවය ඒ වගේම සමාජයේ නොයෙක් පොදු ක්‍රියාකාරීන් එක්ක එකතු වෙලා ඒ සමාජතුරු නායකත්වය තුළින් ජනතාවගේ ඉල්ලීමත් එක්ක දේශපාලනය ඇවිල්ලා තමයි අපි මේ තනතුරු ලබාගෙන හැම අවස්ථාවකම ජනතාවට සේවය කරේ. ඒ නිසා තමයි හැම අවස්ථාවකම පක්ෂ ભેදකින් තොරව අපිට ඒ අවශ්‍ය සහයෝගය ජනතාව ලබලා දුන්නේ. හැබැයි අද මේ මහා විනාශයට වගකීතර කරුවන් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් තමයි මගේ නිවස් දේපල විනාශ කරන්න ඒ වෛරයේ මිලේච්ඡත්වයේ විදියට හැසිරිලා ඒ සියල්ල විනාශ කරන නායකත්වය ගත්තේ මෙහෙයුවේ කියන එක මම මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කරන්න ඕන. නම් ගම් සහිතව මේවා මෙහෙයපු අය ජනතා විතුරේ ඡන්දෙල්ලපු අය එයාගේ සමාජිකයෝ නායකයෝ මගේ නිවසට ප්‍රහාර එල්ල කරන්න ගිනි තියන්න සමග යන බැලුවගේ සමාජිකුන් ආවා. ඒක ඇත්ත. ඒ අයත් ආවා. හැබැයි අපි විශ්වාස කරන අයගේ මේ මිලේච්ඡත්වය නැහැ. මේ මිලේච්ඡත්වය මේ මිනිමරු දේශපාලනයේ තියෙන ජනතා විමුක්ති පෙරමුණේ. ඒ නිසා අද මේ මහා විනාශය ලඟු කරන්න හදනවා එදා නම්වෙන්දා සිද්ධියට. ගරු මූලාසනට මන්ත්‍රීතුමනි එදා නම්වෙන්දා සිද්ධියට ඉතරක් මේ සිද්ධිය ලඟු කරන්න බෑ. මේකේ පිටිපස්සේ මහා කුමන්ත්‍රණයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල බලයට එන්න බෑ. ඒ නිසා සමාජ පීඩනය අවියක් කරගෙන මේ මිනිමරු වැඩපිළිවෙල රටේ ක්‍රියාත්මක කරලා ප්‍රචණ්ඩත්වය ඇති කරලා මිනිස්සු මරලා ඒ මිනිස්සුන්ගේ ලේ වගුරලා ලේ මතින් ආපහු බලයට එන්න හදන මහා කුමන්ත්‍රයක් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලා හිටිනවා සමග යන බෙදගේ නායකයා සජීප් ප්‍රනාස මැතිතුමාට අවස්ථාවාදී දේශපාලන ඔබතුමත් කරන්න එපා. මේ වෙලාවේ අපි පක්ෂපාත ભેද අමතක කරලා අපි පාර්ලිමේන්තුවක් හැටියට ඔක්කොම එකට එකතු වෙලා පොදු වැඩපිළිවෙල සකස් කරලා මේ සමාජයේ දූෂණ මතවාදී අවසන් කරලා අපි මේ රටට නිවැරදි නායකත්වයක් දීලා මේ රට අපි ගොඩනගන්න ඕන. අවස්ථාවාදී පටු දේශපාලනය කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී හැටියට අපි ජනතා ඉදිරියේ ඉතාම අපහසුතාවයකටපත් වෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ මේ පාර්ලිමේන්තු අනුත් සියලුම පක්ෂකන අපිට විශ්වාසයක් තියෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කවදාකවත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුලට එන්නේ නැහැ. මේ අද වෙද්දි දැවැන්ත කුමන්ත්‍රයක් මේ රට ක්‍රියාත්මක කරනවා. ඔබ තමුන්නාසලා කවුරුත් කියන්න බා මේක නතරලා තියනවා කියලා. මේක අදත් හෙටත් ක්‍රියාත්මකයි. ඒ නිසා අපි සියලු පක්ෂ එකට එකතු වෙලා මේ ක්‍රියාදාමය අවසන් කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා මං ඉල්ලා හිටනවා. මගේ දේශපාලන වශයෙන් මම දේශපාලඥයෙක් හැටියට මගේ ගෙවල් ගිනි තියන්න පුළුවන්, දේපොළ විනාශ කරන්න පුළුවන්, ඒවා ඕන එකකට මුහුණ දෙන්න සූදානම් දේශපාලඥයෙක් මම. හැබැයි අපිට ඉවසන්න බෑ. අපේ දරුවන්ගේ පොත්පත් ටික ගිනි තියලා ඒවා විනාශ වෙච්චාම දරුවෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙතු වෙච්චාම අපේ හදවත් සංවේදී වෙනවා. ඒ වගේම අපේ අසල්වැසියා, අපේ දේශපාලන සහායකයා, ඒ වගේම අපේ මන්ත්‍රීතුමාගේ නිවස පුච්චලා ගිනි තියපුවාම ඒ දරුවන්ගේ ඒ විලාපයන්, ඒ දරුවන්ගේ අසාධාරණ අපිට ඉවසන්න බෑ. අපිට මොනතරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් වුණත් අපේ අනුගාමිකයන්ට කරන අසාධාරණ අපිට ඉවසන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම අපි බොහොම කනගාටු වෙනවා, දුක් වෙනවා. මමත් එක්ක හිතවත්ව හිටපු අපේ සහයෝග දක්වන අයගේ ගෙවල් ගිනි තිබ්බා, වාහන ගිනි තිබ්බා. ගෙවල් වලට ගෙහුවා ප්‍රාදේශීය සභාපතිතුමාලගේ, මන්ත්‍රීතුමාලට ගෙහුවා. ඒ අහිංසක දේශපාලනය කරන අයට ඉතාම මිලේච්ඡ විදිහට ඒ ක්‍රියාදාමයන් කරලා අසාධාරණ ලක් කරේ මේ ජනතා විමුක්තිවරණ කියලා විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, අපි විශේෂයෙන් ඔබතුමාට මතක් කරන්න කැමති මෙවැනි තත්ත්වයක් තුල අපි කවදාකවත් සැලෙන්නේ නැහැ. අපි ජනතාවට සේවය කරන්න ඉන්න අය. ඒ නිසා අපේ වගකීම යුතුකම අපි නිවැරදිව කරන්න ලෑස්ති. මම විශේෂයෙන් මතක් කරන්න කැමති ජනතා විමුක්ති පෙරමුණේ ඒ සමාජිකයෝ අපිට මොනතරම් බාධා කරලා ගෙවල් ගිනි තියලා අපේ දේශපාලන ගමන නවත්තන්න හැදුවත් අපි කිසියකින් සැලෙන්නේ නැහැ. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව අපට තියෙන ආදරය කවදාකවත් නවත්තන්න බෑ. ඒ වගේම අපි පොදු මහ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමෙන් කරන මේ මහජන සේවාව නවත්තන්නත් බෑ. ඒ ජනතාවට දක්වන ආදරය නවත්තන්නත් බෑ. අපිව ගිනි තියලා විනාශ කරලා කියන එක මතක් කරමින් මට අවස්ථාව ලබා දුන් ඔබතුමාට ස්තුතිවන්ත වීම මගේ කතාව ඉතුරු ටික සභාගත කරනවා.
බොහොම ස්තුතියි. මෙලාර ගරු රොෂාන් රණසිංහ අත්තුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන්ම 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා මහ බැංකුව මංකොල්ල කෑමත් සමග වෙච්ච දූෂණයත් එක්කම අපි මේ රටේ නැවත පිරිසිදු දේශපාලන ගමනක් ආරම්භ කරන්න ඕන කියලා ආරම්භ කරපු දේශපාලන ගමනට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිසිම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් මට සහයට නොසිටි වෙලාවක ඒ සඳහා සහය දුන්න සහෝදරයා තමයි සහෝදරයින් කීප දෙනෙක්ගෙන් එක්කෙනෙක් අමරකීර්ති අතුකෝරල මැත්තු. මගේ පළවෙනි යුතුකම විදියට එතුමා මේ පාර්ලිමේන්තුවට ගේන්න මට ශක්තිය දෙන්න හැකියාව ලැබුණට එදා දිනේ එතුමා වේදනාකාරී ලෙස අපාතරින් වෙන්වන මොහොතේින් බේරගන්න හැකියාවක් නැති වුණා. මගේ ශෝකය අතුකෝරල මැතිතුමාගේ පවුලේ සියලු දෙනාට මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. මොකද නැවත එතුමාගේ පිළිබඳ කතා කරන දිනයක් එන නිසා මේ පාර්ලිමේන්තුව තුළ එතනින් එහාට යන්නේ නැහැ. හැබැයි අපි දන්නවා පකිස්තානයේ අපේ ශ්‍රී ලාංකිකයෙක් මේ විදියට ගහලා මරණකොට සමාජ මාධ්‍ය තුළ අපි දැක්කා ගියපු පණිවිඩ ම්ලේච්ඡත්වය වෛරය ක්‍රෝධය සම්බන්ධයෙන් ඊට එහා ගිය ම්ලේච්ඡත්වයක් වෛරයක් ක්‍රෝධයක් තමයි පහර පිට පහර දීලා අමානුෂික ලෙස වද හිංසා කළා අතුකෝරල මැතිතුමා මරා දමනකොට කටයුතු කළා තියෙනවා. ඉතින් මේ රටේ යම් ජන කොටසක් මේ වගේ වෛරීය තත්වයකට අද දාන කණ්ඩායම කවුද කියන එක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේ තුල පැහැදිලි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි දන්නවා සමාජ අසහනයක් තියෙන වෙලාවක පැහැදිලි සමාජ අසහනයක් තියෙනවා. තෙල් ටික නැති වෙනකොට, ගෑස් ටික නැති වෙනකොට, විදුලිය කප්පාදු කරලා කළුවරේ ඉන්න වෙනකොට සමාජ අසහනයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ 225 ඇතුලේ ඉන්න යම් හෝ කෙනෙක් ඒ සමාජ අසහනයට කෝපයේ වෛරය එකතු කළොත් ඒක ප්‍රචණ්ඩත්වයක් කරා යනවා. මේ කාරණය සම්බන්ධයෙන් තමයි අප්‍රේල් මාසේ 4 වෙනිදා මම එදා ප්‍රකාශ කරා කවුද අපේ නිවසට පහර දුන්නේ කියලා. එදා මං කිව්වා ප්‍රචණ්ඩත්වයකට යන්නේ ඉඩ තියන්න එපා, ඉඩ දෙන්නත් එපා. මේ ප්‍රහාරවල සංවිධානාත්මක කණ්ඩායමක් ඉන්නවා. මේ අය වරදකරුව විදියට අහුවෙන්නේ නැහැ. මරපං, කපපං, කොටපං, ගිනිතියපං කියලා අර අහිංසක තරුණයෝ ටික පොළඹවලා මේ අය අතුරුදහන් වෙනවා. එහෙම නැත්නම් එතනින් නික්ම යනවා. එනිසා මේ සංවිධානාත්මක සැලැස්ම කරන ම්ලේච්ඡත්වයේ වෛරය ඉන්න කණ්ඩායමක් දිගින් දිගටම අද පාර්ලිමේන්තුව තුලත් කතාවට ඊයේ පෙරේදමේ දින ගානේම ආවා. මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේම අවධානය තිබිය යුතුයි. අපි දන්නවා ජනාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කළා තියෙනවා. අපි පසුගිය දිනවල මේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කිව්වේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට, විපක්ෂ නායකතුමාට මේ රටේ වගකීම බාරගන්න මම එදා කිව්වා පෞද්ගලිකව මගේ සහයෝගය දෙනවා, මේ අනිත් මන්ත්‍රීවරුත් අනිවාර්යෙන්ම සහයෝගය
දෙනවා. විනාඩි 2ක කාලයක්
තේනුක විධානගමගේ මැතිතුමාගේ විනාඩි 8ක කාලයෙන් 6ක් මට දෙන්න, 2ක් අතුකෝරල මන්ත්‍රීතුමාට. ඊට පස්සේ අපි දන්නවා එදා මේ ඉන්න සහයෝගය දෙන්න. ඉතින් එතුමා අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්න ප්‍රමාදයක් හරි මොකක් හරි. ඉතින් මන් දන්නේ නැහැ ඇයි කියලා. මීට කලිනුත් මට මතකයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා විදියට ඉන්නකොට එතුමා මාධ්‍යයෙන් ප්‍රසිද්ධිය කිව්වා මම සජිත් මහත්තයාට තමයි ඉස්සෙල්ලම අගමැතිකම බාරගන්න කිව්වේ. එතුමා ඒක බාරගත්තේ නැහැ කියලා. ඉතින් මේ දෙවැනි අවස්ථාව තමයි මේ වගකීම එතුමා බාර නොගත්ත පළවෙනි වතාව නෙමෙයි. ඒ නිසා එතුමාට අපි දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රටේ ජනතාවගේ ගැටලු ප්‍රශ්න ටික විසඳන්න අග්‍රාමාත්‍ය ධූරේ බාර අරගෙන තියෙනවා. එතුමාට අපිට පුළුවන් සහයෝගය අපි දෙනවා. එතකොට එතුමාගේ නව ප්‍රතිපත්තියක් ගෙනෙයි, එතුමා නව ක්‍රමවේදයක් ගෙනෙයි. කාගෙත් විශ්වාසයක් මේ රටේ ජනතාවගේ තියෙනවා මේ මොහොතේ අපිට මේ මොහොතේ මේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න අලබතල මඤ්ඤොක්කා හිටවල හරියන්නේ නැහැ. අනිවාර්යෙන්ම ලෝකයේ සෑම රටකම සහයෝගය ගන්න වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගන්න වෙනවා. ඒ සහයෝගය ගන්න නම් එතුමා සුදුසුයි කියන එක රටේ ජනතාවගෙත් ලොකු මතයක් තියෙනවා. ඉතින් අපි එතුමාට සහයෝගය ලබා දෙමු කියන එක තමයි විශේෂයෙන් අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නේ. ඒ වගේම සමහර දැන් ත්‍රස්තවාදී එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වයේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා දාලා දේශපාලන ගමනක් යන්න බෑ. ලෝක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නත් ජාත්‍යන්තර අරමුදලේ සහය ගන්නත් ස්ථාවර දේශපාලන ස්ථාවරභාවය වැදගත් වෙනවා. මේ රටේ ජනතාව ප්‍රශ්න වලින් ගලව ගන්න නම් මේ රටේ දේශපාලනීය ස්ථාවරභාවය වැදගත් වෙනවා. රටේ සාමකාමීත්වය වැදගත් වෙනවා. කවුරු හරි ඉන්නවා නම් අපි අර විශේෂයෙන්ම අරගල කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඒ වගේම ඒ තාරුණ්‍යයට වෙනසක් බලාපොරොත්තු වෙනේ අයට අපි කියන්නේ අරගල සාමකාමී විදියට කරන්න. සංචාරකයාට මේ රටේ ඇවිල්ලා නිදහසේ යන්න පුළුවන් ඉඩකඩ හැදුවේ නැත්නම් අපිට සංචාරක ආදායම අහිමි වෙනවායි කියන්නේ මේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටෙනවා. ඒ වගේම තමයි අපනයන කරගන්න තියෙන පහසුකම් ටික නැති වෙනකොට මේ රටට තියෙන ආදායම තව තවත් පල්ලෙහාට වැටෙනවා. ඒ වගේම තමයි රටේ සාමකාමීත්වය ස්ථාවරභාවය නැත්තම් ලෝකයේ සහයෝගය ගන්න අපිට බැරි වෙනවා. යම් කෙනෙක් කාට හෝ වමනාවක් තියනවා නම් ආණ්ඩු බලය අරගෙන දෙන්න යම් යම් දේශපාලන පක්ෂ වෙනුවෙන් ඒ අයට පුළුවන් ජනතාව ඊළඟට මැතිවරණයේ ළඟදී මේ මැතිවරණවලදී සහයෝගය දීලා දිනවන්න. එහෙම නැතුව මැරකම ත්‍රස්තවාදය බලපෑම් කරලා බලයට එන්න හැකියාවක් නැහැ. එහෙම කළා රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන්කමකුත් නැහැ කියන එක තමයි විශේෂයෙන්ම අපි කියන්නේ. අපි දකිනවා දැන් මන්ත්‍රීතුමනි උතුරු නැගෙනහිර වර්ජනත් නැහැ, උද්ඝෝෂණත් නැහැ. හොඳ ආදර්ශයක්. උතුරේ ද්‍රවිඩ ජනතාව රටටම ආදර්ශයක් දීලා තියෙනවා. හැබැයි ලෝකෙටම ආදර්ශයක් දීපු ජාතියක් අපි. එදා සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී 1951 සැප්තැම්බර් මාසේ JR ජයවර්ධන මැතිතුමා නහි වේරාණ වේරාණී කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධම්මපදයට අනුව
තව විනාඩි දෙකක්
කාලයක් වෛරයෙන් වෛරේ සංසිඳෙන්නේ නැහැ කියලා කියපු එකත් එක්ක තමයි ජපානයට නිදහස් රටක් විදියට කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ. උතුරු කොරියාව දකුණු කොරියාව වගේ ජපානේ නොබෙදුනේ, ජපානයට සම්බාධක නොදැම්මේ. එහෙම ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවතින රටේ මෙහෙම ම්ලේච්ඡත්වයකට වෛරයකට ප්‍රචණ්ඩත්වයකට යන තැනට ඉඩ හසුරවන්න ඒවා මෙහෙවන කල්ලිවලට විශේෂයෙන් අපි හෙලා දකින්න. ඉන්න ප්‍රචණ්ඩත්වය කවුරු කරත් වැරදි. සාමකාමී අරගලයට පහර දීම පිළිබඳව අපි පිළිකුල් සහගත ලෙස හෙලා දකින්නවා කවුරු හරි එක් කරා නම්. ඒ වගේම තමයි ඒ විතරක් නෙමෙයි හොඳ සංවිධානාත්මක සැලැස්මක් තිබ්බා. ඒ සැලැස්ම මාස ගානක සැලැස්මක් වෙන්න ඇති එක රැයි මේ පාර්ලිමේන්තුවට පළවෙනි වතාවේ ආපු වියතුන් වෙච්ච ඒ අවංක දේශපාලඥයින් ගේ ඉඳලා ඇති මේ 225 තුල ඇති හොරතක් කඩිකම් කරපු මේ රටේ දේපල මංකොල්ල කාපු ඒ ගෙවල් වලට සමහර ගෙවල් වලට කිසි ප්‍රශ්නකුත් නැතුව ඇති. හැබැයි අර අවංකව මේ රට හදන්න ඕන කියලා පිරිසිදු චේතනාවෙන් ආපු ඒ මිනිස්සුන්ගේ ඒ මන්ත්‍රීවරුන්ගේ නිවාස ටික ගිනි තැබීම සම්බන්ධයෙන් ඒ යන ගමන හොඳ නෑ කියන එක තමයි විශේෂයෙන් අපි දකින්නේ. ඒ වගේම තමයි අපි දන්නවා දැන් ඉන්නවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලිගේ ඒ වගේම පැතුම් කරන සමාජ ක්‍රියාකරුවෙකු ලෙස ඒ වගේම රකිඳු සේනාරත්න ඒ වගේම ලහිරු වීරසේකර දැන් මේ වෙනසක් වෙන තරුණ. ඉතින් මේ තරුණයින්ට එන්න පුළුවන් ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවට. මේ අය ආපු දවසකට මේ විදියටම නම් යන්නේ ඉස්සරහට ඒ අයගේ ගෙවල් වලටත් ওই ටික වෙයි කවදා හරි දවසක. මොකද හේතුව මේක ඇතුළට ඇවිල්ලා බලන්න ඕන කොහොමද අපි මේ වෙනස කරන්නේ කියලා. මට විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමා මේ වෙනස කොහොමද කරන්නේ කියලා. මොකද ඒකට හේතුව තමයි දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ඇවිල්ලා එක ඩොලරයක්වත් එතුමා ණය ගත්තේ නැහැ. 20යි 20න් පස්සේ. දැන් මේ ගෙවන්න තියෙන අය මොනවද? 1977න් පස්සේ ගත්ත ණය කීයක් තියෙනවද? ඩොලර් බිලියන 51යි. මිලියන 51,000ක් ගෙවන්න තියෙනවා. හැම අවුරුද්දකම ඩොලර් බිලියන 3ක් 4ක් ණය ගත්තේ නැත්නම් මේ රටේ ඉදිරියට යන්න බෑ. එහෙමනම් වෙනස වෙන්න ඕන රාජ්‍ය සේවයේ අපි දකිනවා සේවක මහත්ම මහත්මීන් පාර බැහැලා වෙනසක් කියනවා. අන්නේ රාජ්‍ය සේවයේ මට විනාඩියක් දෙන්න. ඒ රාජ්‍ය සේවයේ තප්පර 30ක් දෙන්න. ඒ රාජ්‍ය සේවයේ නිලධාරී මහත්ම මහත්මීන් මේ වෙනසට දායකත්වයේ දෙන්න වෙනවා. තමන්ගේ ආර්ථිකය ගොඩනගාගෙන මේ රටේ වැඩ කරන ජනතාව ඒ තමන්ගේ කැපවීම ටික කළා අර ජපානයේ ගොඩ දැම්මා වගේ මිනිස්සු ටික කැප වුණොත් විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. මේ රටින් පිට ඉන්නවා අපි දන්නවා වැඩි හරියක් NASA ආයතනයේ වැඩ කරන්නේ ශ්‍රී ලංකාවෙන් ගියපු අපේ රටේ බුද්ධිමතු නුගත්තු ලෝකයේ ඉන්නේ උගතුන්ගේ උපදෙස් ටික අපි ගන්න ඕන. ඒ වැඩපිළිවෙල එයාලගේ ඒ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා මේසයකට ගේන්න ඕන. ඒ අරගෙන ඇවිල්ලා කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලක් තුල පමණයි අපේ රටේ ජනතාව නගා සිටවන්න වෙන්නේ. එනිසා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ අපි මේ වැටලා තියෙන උගුලෙන් ගොඩ එන්න බොහොම ඉවසීමෙන් කටයුතු කරමුයි කියන එකත් විශේෂයෙන් සිහිපත් කරමින් ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා ගන්න ඒ ඕනෑම උත්සාහයකට මේ රටේ ජනතාව වෙනුවෙන් ගන්න ඕනම උත්සාහයකට අපේ සහයෝගය ලබා දෙනවයි කියන පණිවිඩෙත් විශේෂයෙන් අපි සිහිපත් කරමි. වෙනස් කරන්න ඕන තැන් තියෙනවා. දැන් ඉන්ඩියන් ඔයිල් කෝපරේෂන් IOC ආයතනයේ තප්පර 2යි ආයතනයේ ලාභ ගන්නවා. අපේ පෙට්‍රෝලියම් එක අන්ත පාඩුයි. ඒ කොහොමද? IOC එකේ වැඩ කරන්නේ 300යි අපේ එකේ සේවකයෝ 8000යි. එහෙමනම් මේ වගේ සේවකයෝ වෙනස් පාඩු ලබන ආයතනවලට හරි දාලා මේ ආයතන ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා රාජ්‍ය ආයතන පෞද්ගලික රාජ්‍ය වැඩපිළිවෙලකට ගෙනිහිලා ගොඩ ගන්න සිස්ටම් චේන්ජ් එකට යන්න ඕන කියන එක තමයි විශේෂයෙන් අපි මෙතන දිසිපත් කරන්න බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීවරුනි කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපේ පහතින් සිටින ගරු මන්ත්‍රීතුමාලාට කාලය අඩු වෙනවා ඒ නිසා කාලය කළමනාකරණය කරගන්න කියලා ඉල්ලා සිටිනවා. ගරු පියල් නිශාන්ත මහත්මයා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ලුස්න හොබවන ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි අද මං හිතන්නේ කතා කරන්න ඉතාමත්ම ඛේදනීය සිද්ධියක් සහ අඳුරු දිනයක් සම්බන්ධව. හැබැයි මේ දිනය පිළිබඳව කතා කරනකොට මේ දිනය නෙවෙයි දැන් දශක ගණනාවක් තිස්සේ මේ වෙනි ඉතාමත්ම අඳුරු දිනයන් නිර්මාණය වීමේ හැකියාව ඒ අවශ්‍යතාවය මතු කරලා තියෙන මේ පාර්ලිමේන්තුව තුලින්ම. ඒක නිසා ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. ඉතින් ඒ නිසා මැයි 9 වෙනිදා කියන්නේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඉතාමත්ම අඳුරු දිනයක් හැටියටයි අපි හඳුන්වන්නේ. අපි මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. නීතියේ ආධිපත්‍ය පිළිබඳව කතා කරනවා. ඒ වගේ මේ හැම දෙයක්ම මහ උජාරුවට කතා කරාට මේ සංකල්ප අද දිය වෙලා යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ දිය වෙලා යන තත්ත්වයට පත් වෙලා තියෙන විශේෂයෙන්ම අපි පැහැදිලිවම දන්නවා වර්තමානයේ තුල ඇති වෙලා තියෙන මේ දේශපාලන සහ ආර්ථිකමය අස්ථාවර භාවයත් එක්ක. ඒ වගේම තමයි අපි ඉතාමත්ම වගකීමෙන් මේ දෙපාර්ශවයම කටයුතු කරන්න ඕන කියන එක තමයි මගේ මතය. මොකද අපි මේ පාර්ලිමේන්තුවේ දැන් දින කීපයක් තිස්සේ, මේ දින හතර විතරක් නෙවෙයි, දැන් දශක ගණනාවක් තිස්සේ මේ පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් දිහා අරගෙන බැලුවොත් සැබෑ ලෙසම මේ රටට ඵලදායිතාවයක් තියෙනවද, ප්‍රයෝජනයක් තියෙනවද? ඒ වගේම මේ කතා කරන මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් අපි මේ පාර්ලිමේන්තුවෙන් පිටට ගිහිල්ලා ක්‍රියාත්මක කරනවද කියන එක පිළිබඳව තම තමන්ගේ හෘද සාක්ෂියට අත තියලා පොඩ්ඩක් විමසුවොත් හොඳයි කියන එක පිළිබඳව මම විශේෂයෙන්ම කියනවා. ඒ වගේම තමයි මේ ගෝල්පේස් සිද්ධිය සම්බන්ධව සමහර අය සාධාරණීකරණය කරනවා. ඒ වගේම ඒ සිද්ධියට සම්බන්ධ ප්‍රතිවිරුද්ධව ඉන්න අය ඒ සිද්ධිය සිදුවේ වෙච්ච එක ගැන සාධාරණය ගැන කතා කරනවා.
හැබැයි
මම පැහැදිලිවම දන්න කාරණේ තමයි මේ සාධාරණීකරන්න කොහෙත්ම දෙපැත්තටම සාධාරණ සදාචාර අයිතියක් නැහැ කියන එක පිළිබඳවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම ගෝල්පේස් පහර දීම සිදුකල පිරිසකේ ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීමක් විදියට තවත් අහිංසක මිනිසුන් ගණනක් තලාපෙලා පීඩාවට පත් කිරීමත් මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ මගේ මුළුසුනේ ගරු මන්ත්‍රීතුමනි. ඒක සාපරාදී අපරාධයක්. ඒ වගේම ඒ අපරාධයට ගොදුරුනේ අපේ මේ පාර්ලිමේන්තුවේ හිටපු සුන්දරම බොහොම අහිංසකම දේශපාලන චරිතයක් අමරකීර්ති අතුකෝරළ මැතිතුමා. එතුමා හරි සුන්දර චරිතයක්. ඒ වගේම එතුමා ඝාතනය කරලා දැම්මා. එතුමාව ඝාතනය කරා. මේ අපරාධය සාපරාදී ක්‍රියාවක්. ඒ වගේම තමයි අපි පැහැදිලිවම දන්නෝ ඒ විතරක් නෙමෙයි මේ සිද්ධියත් එක්ක මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තියන්න පටන් ගත්තා. ඒ ආධාරකරුවන්ට පහර දුන්නා.
ඒ වගේම
විවිධ දේවල් ක්‍රියාත්මක
කරා.
මේ අමු සොහොන් පිට්ටනිය බවට පත් කරන්නට කටයුතු කරා. මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියන එක පිළිබඳව විශේෂයෙන් මතක් කරනවා. කතා කරන්න නම් මුළුසුනේ මන්ත්‍රීතුමනේ දුන්න වෙලාව මදි. හැබැයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි මේ හැම දෙයක් ගැනම කතා කරමු. හැබැයි අද දරුවන්ට සිදුවලා තියෙන ඒ ඛේදනීය තත්ත්වය පිළිබඳව කතා කරන්නේ නැහැ. දැන් ආයෙත් උද්ඝෝෂණ රැල්ලක් එනවා. දරුවෝ නැවතත් අධ්‍යාපනයේ නැති වෙනවා. දරුවන්ට පාසල් අධ්‍යාපනයේ නැහැ. මෙන්න මේ පිළිබඳව අවධානය යොමු කරන ඕනේ. මම කියන දේශපාලන පටු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන සමහර වෘත්තීය සමිති නායකයින්ට මේ අසික්කිත බලු අසික්කිත වැඩ කරන්න එපා. මොකද හේතුව මේ දරුව අපේ රටේ අනාගතේ නම්, මේ දරුව අපේ වටිනාම සම්පත නම්, මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන වැඩ පිළිවෙලක්වත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු එකගෙ වෙන්න ඕනේ.
ඒ
පිළිබඳව මතක් කරමින් විශේෂයෙන්ම අපේ මේ මන්ත්‍රීතුමාට සිදුවෙච්ච ඝාතනය සම්බන්ධව අපි විශේෂයෙන්ම ශෝකේ පළ කරන විතරක් නෙවෙයි, එතුමාට සාධාරණ ඉටු කරන්න නම් මේ රට තුල මේ දේශපාලන වෙනසක් ඇති කළ යුතුයි. ඒ වෙනස ඇති කරන්නට
නම්
සැබෑ වෙනසකින් සීලු දෙනා අවංකව හෘද සාක්ෂියට එකගව ඉදිරිපත් විය යුතුයි. එහෙම නැතුව මේ කටයුත්ත අවසන් කරන්න බැහැ කියන පණිවිඩය ලබා දෙමින් බොහොම ස්තුතියි.
මේ ළඟට ගරු හේසා විතානගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම සම්බන්ධව. අපි දැක්කා උදේ හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ඉතා සංවේදී කතාවක් කරනවා. ඒ කතාවත් එක්කම මම මගේ කතාව ආරම්භ කරන්න කැමතියි. මොකද මේ වෙලාවේ ඒ සංවේදීකම තුලින් ජනතාවට ඒත්තු ගන්නන් උත්සාහ කරනවා නම් මේ ප්‍රශ්නය හරහා මම නිවැරදි පුජ්‍යලේ කියලා කවුරු හරි මම හිතන්නේ රටේ සමාජයේ පිළිගන්න මේ වෙලාවේ සූදානම් නැහැ ගරු සභාපතිතුමනි. අලි සබ්රි ගරු හිටපු මුදල් ඇමතිතුමා අද මේ රටේ මේ වර්තමාන තත්ත්වය ගැන ඇත්ත කිව්වා කියන ගෞරවය ගන්න සූදානම් වෙනවා. මේ වර්තමානයේ රටේ තියෙන ආර්ථික අර්බුදය ඇත්ත කතාව කිව්වේ මමයි කියන ගෞරවය ගන්න සූදානම් වෙනවා. ඒක හොඳයි. හැබැයි මම මතක් කරලා දෙනවා අලි සබ්රි ගරු හිටපු මුදල් ඇමතිතුමාට
මේ රටේ මේ විනාශකාරී ගමන ආරම්භ කරන්න. මේ රටේ ආර්ථිකය විනාශමුඛයට ඇදගෙන යෑමේ කණ්ඩායම නිර්මාණය කරන්න. නඩු පිටින් නඩු ටික එළියට ඇදලා දාගෙන යන දක්කගෙන ගිය රාජපක්ෂවරු එදා අලි සබ්‍රිය අමාත්‍යවරයා එදා නීතිඥවරයෙක් විදියට. එහෙමනම් ඒ ගැනත් ඔබට තියෙන්න ඕන වේදනාවක්. ඒ ගැනත් ඔබතුමාට තියෙන්න ඕන පසුතැවීමක්. නිසා ඔබතුමාගේ නීතිඥ ගාස්තුව ගැන කියලා ආදායම ගැන කියලා මේ රටේ සමාජය තුළ ඔබතුමා සුද්ධවන්තයෙක් වුණාට ඔබතුමා මහා විශාල සංවේදීතාවයක් පෙන්වුවට මේ රට පිළිගන්න සූදානම් නැහැ කියන කාරණා මතක් කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මම මේ වෙලාවේදී විශේෂයෙන්ම කියනවා දැන් මේ දවස් 4ක විවාදයක් පාර්ලිමේන්තු සතියක් අපි වෙන් කරලා තියෙන අරමුණ අද සිකුරාදා අඩුම තරමින් අපේ අතරින් වියෝ වෙච්ච අර අතුකෝරළ මන්ත්‍රීතුමා වෙනුවෙන් ශෝක පළ කිරීමේ විවාදයක් තිබුණා නම් යම් කිසි වටිනාකමක් තියෙනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක් දේශපාලනඥයෙකුට වඩා සමාජ සේවකයෙක් විදිහට එතුමා මේ රටට කරපු දේ ගැන අගයන් අවස්ථාවක් දුන්නා නම් ඒක වටිනවා. නමුත් අද මේ දවස් හතරෙම අපි කරන්නේ මේ රටේ මිනිස්සුන්ට එදා වේල කන්න බැරුව ගම්මානවල මේ කොළඹ අරගලය කියන්නේ වෙනම කතාවක්. ගම්මානවල මිනිස්සුන්ට තුන් වේල කන්න බැරුව ඉන්නවා. ගෑස් ටික නැතුව ඉන්නවා. තෙල් ටික නැතුව ඉන්නවා. ත්‍රිවිල් එකේ ඉඳලා බයික් එකේ නයින්සක මිනිස්සයට. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් හෙට දවස ගැන කිසි බලාපොරොත්තුවක් නැතුව ඉන්නවා. මෙවැනි වටපිටාවක් මැදේ පාර්ලිමේන්තුවේ පහුගිය දවස් හතර ගෙවන්නේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇතිවෙච්ච ප්‍රශ්නය, එදා අරගලයට ගහන්න ගිහිල්ලා වෙච්ච ගැටලුව ගැන කතා කරන්න. අපි කනගාටු වෙනවා දේපල හානි වෙච්ච මන්ත්‍රීවරු ගැන. ඒ වගේම මේ සමාජයේ අහිංසක මිනිස්සුන්ගේ දේපල අහිමි වුණා. අපි කනගාටු වෙනවා ජීවිත අහිමි වෙච්ච ඒ අපේ රටේම පුරවැසියෝ 10 දෙනෙක් ගැන. අපි කනගාටු වෙනවා එදා තවමත් මේ සක්කිලි දේශපාලනේ කාලකන්ණි දේශපාලනේ අරක්කු බෝතලයට තමන්ගේ සමෘද්ධි කාඩ් එක කපනවා කියන පරණ දේශපාලන සංස්කෘතිය ආරම්භය කණින් ඇදගෙන මේ කොළඹට ගාල් කරපු අහිංසක මිනිස්සුන්ට වෙච්ච හානිය ගැන එදා අර බේරේ වැවේ අර ගඳ ගහන වතුරට වැටෙන්නුනේ තමන් ඡන්දි දීපු මන්ත්‍රීවරයා කරපේ කාඩ වැඩේ නිසා. සා අද එහෙමනම් මේ පාර්ලිමේන්තුවේ මේ දවස් හතර ගෙවන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් නෙමෙයි. මේ සමාජයේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න නෙමෙයි. අර අගමැතිතුමා කිව්වා වගේ හෙටා නිද්දා විදුලි බලය නැතුව දුක් විඳින ජනතාව වෙනුවෙන් නෙමෙයි. මේ තෙල් ප්‍රශ්නෙට උත්තර හොයන්න ක්‍රමයක් ගැන කතා කරන්න නෙමෙයි. අපේ දුක කියාගන්න. මන්ත්‍රීතුමන්ලට වෙච්ච හානිය දුක මෙච්චර දැනෙනවා නම් ඒක මට උනා නම් මටත් දැනෙනවා. හැබැයි සමාජයේ අද අහිංසක මිනිස්සයට අතු වෙලා තියෙන තත්ත්වය ගැන අපිට වැඩිය දැනෙන්න ඕනි. අපි ජනතා නියෝජිතෝ. අපි අපිට අයිති නැහැ. අපි අයිති අපිව නියෝජනය කරන ජනතාවට. ඒ ජනතාවගේ ප්‍රශ්න තුම මේ දවස් හතර මහා අපරාධයක් කරේ නිසා ගරු සභාපතිතුමනි මම විශේෂයෙන්ම කියන්න කැමති එහෙමනම් මේ අන්තිම දිනේ තව පැයක කාල සීමාවක් තියෙන වෙලාවේ මේ මහා ඛේද වාචකේ ආරම්භ කරපු කෙනා මේකට වග කියන කෙනා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ සුදුහුණු ගාන. ඔබ නිකන් කල්පනා කරලා බලන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමු දෙන්න තමයි රට වටින් ජනතාව ගෙනාවා කියලා කියන්නේ. මහින්ද රාජපක්ෂ කියන මේ රටේ කීර්තිමත් කුසහස්ත දේශපාලන නායකයාට ගෞරවනීය සමු ගැනීමක් දෙන්න තමයි ජෝන්ස්ටන් ප්‍රනාන්දු සනත් නිසාන්ත ඉන්දික අනුරුද්ධ ඇතුළු අපේ දිස්ත්‍රික්කේ පවිත්‍ර වන්‍යාරච්චි මැතිනියලා බස් අරගෙන ආවි කියලා තමයි සමාජය තුල කිව්වේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා කතාව අපි දැක්කා රූපවාහිනී. එතුමා සමු දෙන්න ආපු ජනතාවගේ අහනවා මම යන්න දෙපාද කියලා. ඔබ දකින්න ඇති. මම යන්න දෙපාද කියලා අහනවා. එතෙන්ට ඇවිල්ලා ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ආදරය කරන මිනිසු ටිකක්. ප්‍රාදේශ සභා මන්ත්‍රීලා ටිකක්. ප්‍රාදේශ සභා සභාපතිලා ටිකක්. පොදුජන පෙරමුණට ඡන්දෙ දීපු පාක්ෂිකයෝ ටිකක්. ඒ මිනිස්සුන්ගෙන් අහුව මං යන්නද කියලා එක එකක් කියනවද නැගිලි වෙලා ආව් යන්න සර් කියලා.
මහින්ද මහත්තයා තමයි මේ රටට ඉස්සෙල්ලාම ඇඳුවේ. මහින්ද මහත්තයා හොඳට අඳලා කියනවා කවුරුවත් මට යන්න එපා කියලා කෑ ගන්නවා. එහෙනම් මම යන්න ඕන නැහැ. අන්න සමු ගැනීම එතනින් කෙලවරුණා. ඊට පස්සේ එතනින් පටන් ගන්නෙ මොකක්ද? ජොන්සන් නැමැතිවරයා කියනවා කරන්න ඕන එක, අනිත් නැමැතිවරු මන්ත්‍රීවරු කරන්න ඕන එක කියනවා. මේ අහිංසක මිනිස්සු ටික උසි ගන්නල ඉවරලා යවනවා අර මයිනගව ගමට සහ ගෝටගව ගමට ගහන්න. ඒ ගහන්න හදපු මානසිකත්වය කොච්චරද කිව්වොත් සමහර නගර සභා සභාපතිලා ප්‍රාදේශ සභා සභාපතිලා Facebook live දාලා කිව්ව දැන් වෙලාව හරි ගහන්න යන්න කියලා. මිනිස්සු ගුලප් වෙලා ගියා. මිනිස්සු හිතුවේ නෑ මේ වගේ ඛේද වාචකයක්. මිනිස්සු ගහලා ඉවර වෙලා අන්තිමේදී ඒ තරුණ පිරිසත් එක්ක ගැටුමට ගිහිල්ලා දහස් ගාණක් තමන්ගේ ගෙවල් වලට යන්න බැරුව හිර වුණා. දහස් ගාණක් තමන්ගේ දේපල නැති කරගත්තා. ඒ අතරේ මන්ත්‍රීවරුන් ගැන වෛරයක් මේ රටේ නිර්මාණය වුණා. ඒ ඇතුළේ තිබිච්ච දේශපාලනය ගැන අපි වෙනම කතා කරන්න ඕන. එහෙමනම් ගරු සභාපතිතුමනි, මම කියනවා මේ රටේ සාධාරණ යුක්ති සහගත විදියට මේ ප්‍රශ්නය හා බලනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් තමයි ඉස්සෙල්ලම CID කට උත්තරයක් හරි ගන්න ඕන. ඇයි මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් කට උත්තරයක් ගන්න බැරි? එතුමා මේ රටේ ඉරපු ජනාධිපතිතුමයින්දද? එතුමාට CID කට උත්තරයක් දෙන්න බැරි නිසාද? නෑ, මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් මේකේ කට උත්තරයක් ගන්නෙ නෑ කියන්නේ ගරු සභාපතිතුමනි මේ ප්‍රශ්නේ ඇත්ත තැනින් අල්ලගන්නේ නෑ. අපි දැක්කා ඒකත් නිකන් යටින් එන්නේ. දැන් ඊයේ පාර්ලිමේන්තුවෙන් ටිකක් ගත්ත මන්ත්‍රීවරු දෙන්නෙක් ඇතුළට රිමාන්ඩ් කරලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රශ්නේ විසඳන්නේ වෙනස් විදියකට. අද ගහපු මිනිහයි නැති මිනිහයි නෙමෙයි, අද වෙනම කණ්ඩායම ඇතුළට යනවා. හැබැයි මේ පැත්තෙත් ඉන්නවා මේ රට ආදරය කරන, මේ ප්‍රශ්න ගැන හරියට ඇස් ඇරලා බලන යම් කිසි අවබෝධයක් තියෙන මන්ත්‍රීතුමාල වසන්තයාප මන්ත්‍රීතුමාල වගේ ඒ මිනිස්සු ටික මේ රටේ ප්‍රශ්න ගැන කතා කරාම අර කඩප්පුලි කමට පුරුදු වෙච්ච මේ කාලකණ්ණි දේශපාලන සංස්කෘතිය තුළ එබිලා ඉන්න හිටපු මන්ත්‍රීතුමාලට ඇමතිවරුන්ට මේක තේරෙන්නේ නැහැ. නිසා අපි කියනවා රටේ අද මේ අර්බුදය තීව්‍ර තැනට අරගෙන ගිය මහින්ද රාජපක්ෂ මහත්තයත් කීප ගෝලියට දැන් මට නම් කමන්නේ නැහැ, මට පේනවා මේ අසාධාරණේ. මං කියනවා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා එනවා, එතුමා මේ රටේ ජනාධිපතිවරයා නෙමෙයි, එතුමා මේ රටේ අගමැතිවරයාත් නෙමෙයි, එතුමා මේ රටේ හිටපු අගමැතිවරයා. එතුමා මා දන්න තරමින් හෙලිකොප්ටරයකින් මේ පාර්ලිමේන්තුවට එනවා. අයියා මල්ලි ජනාධිපතිවරයා හින්දද මන් දන්නේ. ඒක සදාචාරාත්මකද? පෙට්‍රල් ටිකක් ගහගන්න බැරුව ත්‍රිවිල් රියදුරන් විදියට තමන්ගේ පවුල නඩත්තු කරන අහිංසක මිනිස්සුන්ට පෙට්‍රල් ලීටර් දෙකක් ගහ ගන්න බැරි වුණාම ඔබතුමාගේ වෙලාවේ කතා, ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා නෙවෙයිනේ, ඔබතුමා වෙලාවේ කතා කරගන්න. ඔබතුමා එහෙම වෙලාවල් දෙන්න බෑ, මගේ කතාව කරන් යන්න දෙන්න. ඔබතුමා වෙලාවේ කතා කරගන්න. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ අහිංසක මිනිස්සුන්ට සාධාරණ ඉටු කරන්න.
ධනවන්තයා මොකද්ද පොයින්ට් වල?
අපිට දැනගන්න ඕනේ ඇත්තටම මේ සමාජ මාධ්‍යවල එක වාර්තා කරලා දුන්නේ ඒක සත්‍යද? ඊටපු අගමැතිතුමා පාර්ලිමේන්තුවට හෙලිකොප්ටරෙන් ආවද කියන එක ගැන පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න කියන එක වගකීම මම ඉල්ලා
සිටිනවා. ඒක බලන්න. හරි. ඒ නිසා තවමත් මේවා පිළිගන්නේ නැති, තවමත් මේ කඩේ යන පිරිසින්ද තමයි මේ රට හැදෙන්නේ නැත්තේ. මේක හැදෙන්නේ නැහැ ඔය කඩේ යන කණ්ඩායම අඩු වෙනකන්. ජනතාව කඩේ යන්න එපා කියලා සංඥාවක් දීලා තියෙනවා. ජනතාව හොඳ සංඥාවක් දුන්නා බොරුවට කඩේ යන්න එපා කියලා. ඒ නිසා තව දුරටත් කඩේ යනවා නම් මම දන්නේ නැහැ. සා ගරු සභාපතිතුනි, අද මේ රටේ තියෙන ඔබතුමාගේ වෙලාව මම බලන් ඉන්නේ විනාඩි 10යි තාම. ගරු සභාපතිතුමනි, මම ඔබතුමාට එක කාරණාවක් කියනවා. මේ රටේ තියෙන ප්‍රශ්නය මේකද? මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්නේ මොකක්ද? මේ රටේ දැන් තියෙන සැබෑ ප්‍රශ්නය මේ රටේ ඩොලර් අර්බුදයක් තියෙන්නේ. මේ ඩොලර් මේ රටට ගේන්න බැරිද? මේ රටේ ඩොලර් එන්නේ නැද්ද? මේ රටේ ඩොලර් එන්න ඩොලර් ගේන ක්‍රමයක් තියෙනවා. ඒ ගේන ක්‍රමයේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර යන්න. රාජපක්ෂවරු ඉන්නකම් මේ රටේ ඩොලර් එන්නේ නැහැ. මේ ලංකාවේ ජීවත් වෙච්ච ලංකාවේ පුරවැසියෝ අද ජාත්‍යන්තරයේ විශාල වශයෙන් ඉන්නවා මේ රට උදව් කරන්න. හැබැයි රාජපක්ෂල ඉන්න කයක ඩොලරයක් ගේන්නේ නැහැ. ඔබ දකින්න ඇති ඊයේ කැනඩා පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේ ඒ පනත, ඒක නාපු යෝජනාව, මේ රට තුල සමූල ඝාතනයක් සිද්ධ වුණා. පෞගිය දින කිල්ලා කැනඩා පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. කැනඩාවෙන් උදව් කරයිද? ඇමරිකාවේ යුරෝපානු රටවල තත්ත්වය ඒකයි. නිසා ගරු සභාපතිතුමනි, අපි ඉල්ලීමක් කරනවා පොලිස්පත්තුමා ඇත්ත කිව්වා. ඒ පොලිස්පත්තුමා කියන ප්‍රකාශය මං හිතන්නේ මේ සමාජයේ පිළිගන්න ඕන දේශපාලනඥයෝ මේ දේශපාලනේ කොච්චර නරක තැනට අරන් ගිහිල්ලාද කියලා. පොලිස් ස්ථානාධිපති 184න් 182ක් අපේ මధుර මන්ත්‍රීතුමාලගේ යාළුවෝගේ හිතවත්තුන්ගේ නන් ලයිස්ට් වලට ගියා කියලා එතුමා කියනවා. ඒකනම් මේ රටේ தත්තේ. ඇයි ස්ථානාධිපති දාගන්නේ? ජඩකම් හොරකම් මරකන්ටි කරන හයිය හදාගන්න. එහෙමනම් සජිත් ප්‍රේමදාසට මේ රටේ කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. අවසන් කරනවා. සජිත් ප්‍රේමදාස මේ රට කරපු වරදක් නෑ. සජිත් ප්‍රේමදාස මේ රටේ ජනතාවත් එක්ක තියෙන එකම ගිවිසුම මේ රට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් හයිය තියෙන ජාතියක්
බව. ගරු මුලාසනාරුට මන්ත්‍රීතුමනි, අපි කොලිස්පතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ නම් ටික ලයිස්තුටි නම් ලයිස්තුව කරුණාකරලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. ඒ හොඳ දෙන්න කවුද? නරක 184 කවුද කියලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න.
මම අවසන් කරන්න හැදුවේ ගරු සභාපතිතුමනි, මම සීරි වික්‍රමරත්න වත්මන් පොලිස්පත්තුමාට කියනවා ඔබතුමා ඒ දේ කරන්න මధుර විධානගේ මැතිතුමා ඉන්නවා. මොකද ඔබතුමා හොඳ ගෞරවනීය වැඩක් කරේ, මේ රටේ දේශපාලනඥයෙක් රෙද්ද කැලෙව්වා. ඒකින්ද එතුමාට කැමති ඒ දේ කරගන්න. ඒ නිසා ගරු සභාපතිතුමනි මම අවසන් කරන ගමන් කියනවා, ඉන්දා සජිත් ප්‍රේමදාස මේ රටේ දේශපාලනඥයෝ විකිනන වෙලාවක තමන්ගේ මන්ත්‍රීවරු ටික ආරක්ෂා කරගෙන මේ රටේ විපක්ෂයක් විදිහට කොන්ද කෙලින් තියාගෙන රටේ දැවෙන ප්‍රශ්නෙට උත්තර හොයන ජාතිය බේරගන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට මේ මන්ත්‍රීවරු කණ්ඩායම මේ කරන කඩප්පුලිකමට උත්තර හොයන්න පුළුවන් වැඩි ඈතක නෙවෙයි. අපි මේ රට හදන ගමන ආරම්භ කරනවා කියන කාරණාව මතක් කරමින් මගේ වචන කීපය අවසන්.